You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
ජාත්‍යන්තරයේ සිනමාව පිළිබඳව කතා බහ කරද්දී ජාත්‍යන්තරයේ වැදගත්ම ඒ වගේම ප්‍රමුඛතම සිනමා උළෙල බවට පත් වී තිබෙන්නේ ඇකඩමි අවෝඩ් එහෙම නැත්නම් ඔස්කා සිනමා උළෙල. ඉතින් 2019 වසරේ ඔස්කා සිනමා උළෙල ශ්‍රී ලංකාවටත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය චිත්‍රපට දෙකක් මේ 2019 ඇකඩමි අවෝඩ් නැත්නම් ඔස්කා සිනමා උළෙල නියෝජනය කිරීමට තෝරාගෙන තිබෙනවා කියලා මීට සති කිහිපයකට පෙර වාර්තා වුණා. එක සිනමා නිර්මාණයක් තමයි ද ෆ්‍රෝසන් ෆයර්, එහෙම නැත්නම් මේ ගින්නෙන් උපන් සීතල කියන චිත්‍රපටය අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරපු, ඒ වගේම චන්ද්‍රරත්නම් විසින් අධ්‍යක්ෂණය කරපු අකෝඩින් ටු මැතිව් කියන චිත්‍රපටයත් මේ සඳහා තේරීපත් වී තිබෙනවා. ඉතින් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බර වන ගමන්ම අද දවසේදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා අනුරුද්ධත් එක්ක මේ ෆ්‍රෝසන් ෆයර්, එහෙම නැත්නම් මේ ගින්නෙන් උපන් සීතල කොහොමද ඔස්කා වලට පාර කැපුණ කියන කාරණාව පිළිබඳව අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නිර්මාණකරුවා අනුරුද්ධ ජයසිංහ ශ්‍රී ලංකාවේ සිට. අයබෝන් සුබෝදයසනක් අනුරුද්ධ.
අයබෝන්.
ඔව් අනුරුද්ධ, අපි මුලින්ම කතා බහ කරමු ඔබේ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයට ඔස්කා සිනමා උළෙල නියෝජනය කිරීමට ඒ වරම් වාසනාව ලැබුණේ කොහොමද කියලා.
ඇත්තටම දැන් ලංකාවේ සිනමා පටයක් ඊට පෙර හොඳම විදේශ භාෂා චිත්තපටි අංශයට යටතේ දෙවරක් නියෝජනය කරලා තියෙනවා. 2004 ජේම්ස් පීටික් චූරින්ගේ ප්‍රයකන්දවල චිත්තපටිකක්, 2009 වසරේදී අනිමංකඩ කියන මේ චන්දන් ප්‍රසන්න මහතේ චිත්තපටික. ඒ දෙකම නියෝජනය කරලා තියෙන්නේ හොඳම විදේශ භාෂා චිත්තපටි අංශ යටතේ. ඒක මූලික වටේට ඉදිරිපත් කළ තියෙනවා. නමුත් ලංකාවේ ප්‍රථම වතාවට සිංහල භාෂිත චිත්‍රපටියක් ඔස්කා ප්‍රධාන ධාරාවේ, ඒ කියන්නේ මේන් ස්ට්‍රීම් එකේ තරඟ වැදීමට තෝරාගත්තු පළවෙනි අවස්ථාව. හැබැයි ඒ වගේම තව ඉංග්‍රීසි චිත්‍රපටියකු තෝරගත්ත ලංකාවේ නිෂ්පාදනය කරපු මැතිව්ස් කියන චිත්‍රපටිය. අපේ එකේ විශේෂත්වය තමයි එතරම් මේක මේ ඉදිරිපත් කරන්න තීරණය කළේ මුලින්ම මොකද අපි ලංකාව පුංචි දෙවුවක් විදිහට ලෝකේ රටවල තමේ සිනමා කර්මාන්තයේ සිනමා වෙළඳ පොළවල් අපි කොහොමද ජයගන්නේ, අපි කොහොමද අපි මේ තියෙන පොතුවෙන් පැනලා අපි කොහොමද අපේ සිනමා කර්මාන්තයේ විදියට දිනු කරන්න කියන සංකල්පය අපි සිත තුළ ඇත්තටම මගේ නම් කාලයක් තිබුණා. මොකද අපි හරි රාත්‍රි මැදින් ලංකාවේ චිත්තවඩිය ශාලා 50 කට චිත්තවඩ නිෂ්පාදනය කරලා පස්සේ අපි කොපි 50 කට ගහලා තමයි දෙන්නන්නේ. මේ සමහර නිෂ්පාදකවරයන්ට ලොකු ආදරයක් ලැබෙන්නේ නැහැ. අපිට කොයි වෙලාවක හරි පුළුවන් නම් මේ සිනමා කර්මාන්තයේ දෙවන්ත විදිහට ප්‍රදර්ශනය වෙන බොලිවුඩ් නැත්නම් බොලිවුඩ් වගේ නැත්නම් යුරෝපීය වගේ රටවල් වල ලොකු සිනමා කර්මාන්තයක් වෙන්න පුළක් තියෙනවා. ඉතින් එතකොට ඒ වෙළඳ පොළට අපිට පුංචි කොටස් කඩේකින් හරි අපිට යන්න පුළුවන් නම් අපි ඇත්තරම ඔය වගේ දෙවන්ත පරිමාණයේ සිනමා සම්මාන උළෙලකට අපි සහභාගී කොමරි ගන්න ඕනේ. සිනමා ඇකඩමි සම්මාන උළෙල වගේ ලෝකයේ ප්‍රධාන ප්‍රදේශ සම්මාන උළෙලකට නියෝජනය කිරීම කියන එක මම හිතනවා ලොකු දැක්කහනක් කියලා. ඉතින් ඒක තෝරාගන්න සඳහා අපිට ඇත්තරම මෙහෙමයි එක සිද්ධ වුණේ. අපේ මේ චිත්‍රපටි කැමරා ශිල්පී ගණිෂ්ක ගුණතිලක ඔහු ඇත්තරම ලොකානෝ චිත්‍රපටිලට ගිය වෙලාම චිත්‍රපටියක් සමග ඊට කලින් අවුරුද්දේ කලින් එහිදී ඌට හම් වෙනවා ඔස්කා සිනමා මේ උඩලේ වැඩසටහන් ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටර් කෙනෙක්ව. එතකොට ඇය අහනවා ගණිෂ්කින් මෙහෙමයි අපි කවදාකවත් දැකන්නේ ලංකාවේ චිත්‍රපටියක් ඔස්කා වල නියෝජනය සඳහා ඉදිරිපත් කරනවා. ඕගොල්ලන්ගේ චිත්තපටි ලෝකේ එහෙම චිත්තපටි උදවල ලෝකෙ ඉදිරිපත් වුණා හොඳ දක්ෂයා ඉන්නවා. ඉතින් ඒ නිසා ඇයි අපිට බැරි, ඔගොල්ලන්ට බැරි ඇයි මේක ඔගොල්ලන්ගේ චිත්තපටි නිෂ්පාදනය කළා ඔස්කාරට ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි මූලික නිමිත්ත. ඒකෝර ඕක අපි ලංකා චිත්තපටි කරනකොට මුලින් සාකච්ඡා කරනකොට ධනුෂ්ක මේ මට කිව්වා මේ මෙහෙම එකක් තියෙනවා. ඒ නිසා චිත්තපටි කරාට පස්සේ මේක ඉතා හොඳ තාක්ෂණික මත වෙන ඉතා හොඳ නිර්මාණාත්මක ඉදිරිපත් අපිට පුළුවන් මේ කඩීමට යාගන්න කියලා. කෙලින්ම අපිට සෙන්ඩි කර්මාන්තේ කොහොමද මේක මේ උදෙල සඳහා ඉදිරිපත් එක කරන්න කියන මේ කියන්නේ මාර්ගෝපදේශනය අපිට කෙලින් තිබුණ නිසා අපි ඒකට ඉදිරිපත් වුණා ඉන්දියාවේ කියන ඕල් ලයිෆ් ඉන්දියා කියන ෆිල්ම් ඩිස්ට්‍රිබියුෂන් කම්පනි එකට උදාහරණයක් සමාගම. ඒගොල්ලන්ගේ නියෝ ඩිටෙක් ලංකාවට ආපු වෙලාවක තමයි අපි මේක දෙවනි සාකච්ඡාව ගියේ. ඔහු කිව්වා චිත්තපති මේ විදිහේ සත්කමරගේ නිෂ්පාදනය කළොත් අපි කළකා ගන්න කියලා. අපි කොහොමත් ඒජන්සි ඉන්න තිබුණේ අපි කොහොම චිත්තපති අපි ඉස්සලා කළාට පස්සේ ඔහු නැවතට ලංකාවට චිත්තපති බැලුවා නැරඹුවා. අරමුණ ඔහු කිව්වා ඇතර මේක අපි ඔස්කාරයේ ප්‍රධාන ධාරාවේ මේන් ස්ට්‍රීම් එකේ ෆිල්ම් මේ ප්‍රධාන චිත්තපති සඳහා තරඟ කරන අංශය ඇතුලේ අපිට පුළුවන් මේක ඉදිරිපත් කරන්න ඕගොල්ලෝ ලෑස්ති නම් කියලා. ඒක උඩට ඒක තියෙනවා මූලික අධ්‍යයන වල ටිකක් ඉතලාම මේ මේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් ප්‍රාන්තයේ මේ චිත්‍රපටියේ දින 7ක් එක දිගට නොකඩවා ප්‍රදර්ශනය කළ යුතු දිනකට දර්ශන වාර 3 බැගින්. ඉතින් ඒක අපි වියදම් කරලා ඒ සඳහා අපි ඒ විදිහ තමයි මේක පිරගත කළේ. පිරගත කිරීමෙන් පසුව මේක ඒ ඔස්කාර් ලිස්ට් එකට ගන්න මේ අවුරුදු පොලිටික්වලද ප්‍රධාන ධාරා සඳහා තරංගවලින් කියන ප්‍රයිස්තුවට ඇතුළු වුණේ ඒක ඇත්තටම ඒක ඔවුන් තමයි ඒක තීරණය කරන්නේ. අපි දන්නේ ඇතුළින්හා කොහොමද මේ කියන්නේ කියලා. ඒක ඇතුළින්හා වෝටින් සිස්ටම් එකක් තියෙන්නේ. ඒකෙන් සංවේ වෙන්න ඕනේ ඒ සඳහා බලය ඇති බොලිවුඩ් කර්මාන්තයේ සිස්ටම් දක්ෂ ඒ සඳහා සුසුගම් ලක්ත අය ඒ බලධාරීන්. ඒකට ඔවුන් මේක බලලා මේකේ හොඳම නළුවක් කැටගරි එක එහෙම නැත්නම් හොඳම නළුවා සඳහා තියෙන ධාරාවට ඒ වගේම හොඳම නිදිය හොඳම කතාව හොඳම කැමරා කරන්නේ අදර්ශනය වගේ හැම කාණ්ඩයක් කරපිටම මේව තරඟ කරනවා. එතකොට ඒක සිද්ධ වෙන්නේ දෙවෙනි වටේදී අර චිත්‍රපටිය නරඹන මේ නරඹු සහ මේ අපි ඔවුන්ට ලින්ක් එකක් ලැබලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් අනිත් ලින්ක් එකක් ඒ ලින්ක් එකෙන් මොන චිත්‍රපටිය නවත්තරයක් බලලා ඒක ඡන්දේ දීමේ වැටයක් තව තියෙනවා. ඒකට ඒක තමයි නිර්දේශ නාමයෙන් නෙමෙයි අපි දැන් ඒකට නොමිනේෂන්ස් තාම නැහැ. සුදුසුකම් ලැබීම විතරයි වෙලා තියෙන්නේ. නොමිනේෂන් ආවොත් එහෙම තමයි අපි එතරම් ලොකු ජයග්‍රහණයක් කරන්න පුළුවන්. නමුත් කෙසේ හෝ ඒවා දැන් අපිට ඒක ඔස්කාර් සම්මාන සඳහා නේද කියන්නේ මුලික වටේට ඇතුල් වීම සුසුම් ලැබීම මම හිතනවා ඒක අපි වගේ රටක කර්මාන්තයේ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේ සීගන් කිව්වා ඉතින් අපිට ආරම්භ වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි ඇත්තම සලකුණු තියලා තියෙනවා. ඉතින් ඉතිහාසයේ මේ සලකුණු නැවත මතන්න බෑ. ඉතින් අපි ගමන්ට මූලික අඩිතාලම දැම්ම අපි මේක ඉදිරියේදී ජයග්‍රහණය කළත් නොකළත් අපි අපේ සිනමා කර්මාන්තයට දෙන්නලා තියෙනවා. ලෝකේ ඕනම තැනකට යන්න අපිට මාර්ගයක් තියෙනවා. අපේ හැකියාව තියෙනවා නම් අපේ උමනාව තියෙනවා නම් අපේ මාර්ගෝපදේශකයන් අපිට ඉන්නවා නම් අපිට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ අනාගත පරම්පරාවේ ඉන්න සිනමා කරුවන්ටත් තමයි සිනමා කරුවන්ට විශේෂයෙන්ම ඔවුන්ට මේ වගේ පාට් එකක් තියෙනවා කියලා මේ වගේ මාවතක් තියෙනවා කියලා පෙන්නේ මම හිතනවා ඒ තවත් ජයග්‍රහණයක් ඕන කෙනෙකුට ලෝකීයයක් ගන්න පුළුවන් හැකියාව සහ
අනුද්ද දැන් මේ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය විශේෂ කාරණා හින්දා තවත් වැදගත්කමක් උසලනවා කියලා අපිට පසුගිය දිනවල අහන්නට ලැබුණා. විශේෂයෙන්ම මේ ඔබ පාවිච්චි කරපු කැමරාව ඒ වගේම පිරිවැය සම්බන්ධයෙන් අපි කතා බහ කරමු ඒ ගැනත්.
ඔව් අතරම දැන් චිත්‍රපටි සඳහා පාවිච්චි කරපු තාක්ෂණික ක්‍රමවේදයේ කැමරාව ගත්තොත් එයි එලෙක්ට්‍රොනික කැමරාව ඒකෙන්දා දැනට ලෝකයේ තියෙන හොලිවුඩ් සිනමා කර්මාන්තයත් බොලිවුඩ් සිනමා කර්මාන්තයත් දෙකේම යුරෝපීයගත යුරෝපී ප්‍රධාන ධාරාවේ චිත්‍රපටි කියලා රූපක ගානේ එරි එලෙක්ට්‍රා කියන කැමරාවෙන් අතර මේක විගරේ සඳහා පාවිච්චි කරන කාචේ ලෙන්සස් එක්ක බලු තුන විශාල බදලක් ලොකු පිළිවයක්. ඉතින් ඒක අපි තෝරගත්තේ එහෙම කරන්න කියලා. ප්‍රධාන වශයෙන් පොඩි දැන් මේ සතන්දරේ අපි මේ රූපගත කරන්නේ තෝරගත්තු කතාව ගත්තොත් එහෙම අපි ජීවිතය අපිට සමීපද්ද කියන තියෙන මෑත ඉතිහාසෙ. අපි නොදන්න ඉතිහාසෙ නෙමෙයි. ඒකට මේක තුර සිදුවිච්ච හැම දෙයක්ම සිදුවිච්ච පාට සිදුවිච්ච මිනිසුන්ගේ හැදියාවන් සංස්කෘති ලක්ෂණ ගත්තොත් විදින් දක්වන්නේ මිනිසුන්ට තැනන්නේ මතකයි. يعني 1980 ගණන් 80 දශකයේදී කියලා දෙනාට පීරිස්ව දැක්ක දෙකක් විචාරයට මේක හොඳට මතකයි. එතකොට දැන් මේ කතන්දරේට පණපවන්න ඒ අපි කියන දැන් වර්ණය කියන පොඩි ඊස්පන් කලර් එකකින් තමයි ඔය යුගයේ මේ රූපගත කරලා තිබුණේ. හැම තිස්සෙම ඔය ඡාය රූප වලට අපි දැකලා තියෙන පොඩක් ඇජෙන්ඩා වැඩි කියලා. ඒක පොඩි ඡාය රූප තමයි අපි දැක්කේ අපි ඔය 70 දශකයේ 80 දශකයේ බල වෙනකොට. ඉතින් එතකොට මේ වර්ණයට අපි ඉස්ලාම මේක රූපගත කරලා පස්සේ වර්ණ ඒ මට්ටමක වර්ණ සංයෝජනය හදාගන්න ලොකු පහසුකම් සැලසෙනවා මේ වගේ කැමරාවක් තියෙන රූපගත කරනවා. මේ කැමරාව සපෝට් කරන අපේ ප්‍රොෆයිල් කියනවා. ඒ කියන්නේ මේ මූලිකව රූපගත කරන රූප රාමු අපිට පුළුවන් වෙනවා අපි අපිට අවශ්‍යතාවය අනුව අපේ වර්ණ සංයෝජනය කියන අපේ කලර් පැලට් එක දැන් අපි භාවිත කරන වර්ණ වලියට අනුව මේක අපිට හැඩ ගන්නවා ගන්න. මොකද ඉස්ලාමයේ ඇත්තේ හතින් පටන් අරගෙන ඉඳන් 89 දැක්වා තමයි කතන්දරේ ගින්නින් සංකීර්ණ කතන්දරේ දිග ඇරෙන්නේ. ඒකත් ඒ කාලය තුල බොහෝ වෙලාවට අපි දැක බුදිවල් තමයි බොහොම අර වයි වාර්ණයට වඩා නිකන් පොඩ්ඩක් නිකන් අපි පැස්ටල් පාටට උඩ දේවල් තමයි ලංකාවේ තිබුණේ. ඉතින් ඒ කෝඩ් එක ගැන අපිට මේක මේ අපි මිනිස්සු භූමියත් එක්කම සැරෙන්න පටන් ගන්න ඉතින් මේ දේශත්වයේ මිත්‍රය ඒ වගේම කැලේ වල හැංගිලා අපි පරිල්ලා කමීට තමයි මේ කැලේ යන්නේ. එතකොට දැන් අපි කොහෙට පාවච්චි කළේ මේ අර පරිසරයට ක්ලෑෂ් නොවෙන වර්ණය කියන්නේ පොඩි නිකන් දුබුරු පැහැයට හුරු පහහැලා පහවර්ණයට හුරු ඒ අතරේ අන්තරයක පාට තමයි මේ චිත්‍ර දෙන්නා පාවිච්චි කරේ. ඒක කරනවා නම් ඇත්තටම අපි රූප කිසිම කරන්න ඕනේ ඉතින් තාක්ෂණික මේ මට්ටමක තියෙන කැමරාවකින් ඒක අපිට ඒ මට්ටමින් අපි ලේසි අර අපිට අවශ්‍ය වර්ණයේ වර්ණ රටාව නිර්මාණය කරගන්න. ඉතින් මම කියනවා ඒක තමයි ප්‍රධාන දේ කැමරාව ගැත්තෙන් ගත්තොත්. ඊගාවට ගත්තොත් නිෂ්පාදනයක් විදියට මේක දැනට නිෂ්පාදනයක්. මොකද ඕන ජීවිතේ 1977 මේ විද්‍යාත්මක දැනුම දැනගන්න විදිහට මුලින්ම ජීවන්තවත් පස්සේ මුලින්ම වූ දේශපාලන සියකරුවෝ වගේක් නිදහස් කරනවා. ඒ අතරේ ජනතා විමුක්ති මුනේ දෝන ජීවිර ඇතුළු ජීවිතාන්තයේ දැක්කා සිදුවනවා නියෝලා හිටපු අයත් තවත් විවිධ වසර සඳහා සිදුවදාස් ලැබුවා නියෝලා හිටපු අයත් එළියට දානවා. මේ විදිහට දාන්න ඇත්තම කෙලිනුනේ දේශපාලන සියකරුවන් නිදහස් කරන වර්මාපින් නෙවෙයි, ඊට කලින් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ සංදි ව්‍යාපාරය උදව් කරපු නමුත් සිරගත වෙලා හිටපු විනිමය වංචාකරුවන්, ඒ කියන්නේ මනි ලොන්ඩරින් වගේ දෙයකට සම්බන්ධ වෙච්ච අය වගේ පිළිස් දාන්න පදනමින් තමයි ඒ අය ගිහින් දාන ගමන් තමයි මේ විදිහට දාන. එතකොට ඒ හරහා ඒකට වුණ පුළුවන් වෙනවා මේ අර මගේ හැත්තකින් සැලලින් පරාජයටපත් වෙලා ලැබුවන් ලැබුමින් සිටි මේ පිළිසට ඔවුන් ඇත්තරම ඒ පරාජය යුක්ති විඳින සබහව කියන ඒක යටි තමයි ඔවුන්ට නඩු කරලා දුන්නේ ඒ යුක්ති විඳින සබහව අහෝසි කරනවා. ඊට පස්සේ රෝම විදිහට එළියට එනවා. එතන ඉඳලා අපි ගත්ත සිවිල් රාශියක් අපි ඔය කියන එක ගැන විශාල ප්‍රමාණයක් එතනින් සිට 89 ඔවුන් 80% දෙනි තහනම් කළේ අඩි බිංගත දේශපාලනයට ගිහිල්ලා ඊට පස්සේ මේ 80% 89 ආල්දාර විදිහ දක්වා ගත්තොත් මේ විශාල පිළිම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් මේවා සඳහා සමහර මැයි කියලා පාඩි දර්ජන විවිධ දර්ජන ගත්තොත් වෙනක අංකයන් 1000 1500 එහෙම පාවිච්චි කරන විශාල පිළිවෙත් ගන්න විදිහ සිකවරියක්. ඒ නිෂ්පාදනාංශය ගත්තොත් එහෙම නිෂ්පාදනය සැලසුම් කරමේ එහෙම ඉතාම විශේෂ මට්ටමක තිබුණොත් සිතරියක් කරන්න බෑ. මොකද ශ්‍රී ලංකාවේ හැම තැනකම මේක රූපවත් කිරීම කළා. අනිත් 27 තමයි රූපවත් කරගීම් කරපු හැම තැනකින්ම හැම තැනකම 75%කට වඩා වැඩි ස්ථාන පරිශ්‍ර ලොකේෂන් දක්වති මේ රෝන් ජීවිත සහ මේ පිරිස හැබෑවටම ජීවත් වූ පරිසරය හැබෑවටම ජීවත් වූ ගෙවල් හැබෑවටම ඇවිද ගිය පාරවල් හැබෑවටම ඔහුගේ බිරිය දරුවන් හම්බෙච්ච රෝහල් ඒක රෝහු නැතරලා හිටපු දේවල් 100ට වැඩි ප්‍රමාණයක් ඔහු ඇත්තට හිටපු දේවල් තමයි නැවතරන් රෝගත කළේ. මේ රිසර්ච් එක කරන්න අපි ගියේ කාලය. එතකොට මේ රිසර්ච් එකට අවුරුදු 2.5 විතර කාලයක් අපි ගත කළා. ඊට පස්සේ රූපත කරන්න තු කොහොමද අද වෙනකොට අවුරුදු 2.5 විතර කාලයක් ගියා මේක එළියට එන්න. එතකොට මේ බයන්ත නිර්මාණයක් විදිහට මේ පිළිවෙල ගියේ ඇත්තටම මේ ඒ යුගයට සාපේක්ෂව ඒ විදිහේ දර්ශනවලට සාධාරණීකරණය කිරීම සඳහා අපි ගත්ත වෙහෙස නිසා තමයි අත්තරම ඒ අපි ඒ ලොකු විස්තරයක් අපිට පිළිවෙයක් යොදමින් මේ පිටවලින් නිර්මාණය කරන්න සිද්ධ වුණා.
අපි කතා බහ කරමින් පසු වන්නේ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය පිළිබඳවයි. මේ චිත්‍රපටය මෙවර ඔස්කා සිනමා සම්මානවල නියෝජනය කිරීමට වරම් වාසනාව ලැබුණා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ අනුරුද්ධ ජයසිංහ විසින්. අපි අනුරුද්ධත් එක්ක තමයි මේ කතා බහ කරමින් පසු වන්නේ. අපි ඊළඟට අනුරුද්ධ කතා බහ කරමු මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව පිළිබඳව. රෝහණ විජේවීර. රෝහණ විජේවීර කියන්නේ ලංකාවේ තවමත් ආන්දෝලනාත්මක චරිතයක්. දැන් මේ වගේ ආන්දෝලනාත්මක චරිතයක් ඇසුරෙන් චිත්‍රපටයක් කිරීම ඔබට අභියෝගයක් වුණේ කොහොමද? ඒ වගේම මේ චිත්‍රපටයට තමන්ගේ රංගන ශිල්පීන්ගෙන් ලැබුණේ මොන වගේ දායකත්වයක්ද?
ඔව් ඇත්තටම දැන් මම කියන්නේ රෝහණ විජේවීර ආශ්‍රය කරපු අය, ඒ වගේම සමගි දේශපාලන කිරිපු සගයන්, ඒ වගේම උට විරුද්ධවාදී සියල්ල ජීවත් වෙනවා. ඒකෝට ඔහුගේ චරිතය සාධාරණීකරණය කිරීම ඉතා ලොකු අභියෝගයක්. එතකොට මේ ඔහුගේ චරිතය හරි සංකීර්ණයි. අපි දැකපු චරිතේ මේ ඔබතුමිට තියෙන්නේ අටෝනොමි අර මිනිස් දැකපු මිනිස් සාගරපු ජීවිත ගැන මිනිස් නොදකපු ගැන ජීවිත කතා කරන්න. ඒ කියන්නේ තහනම් ජීවිතයේ ඉරණම් කතන්දරේ තමයි මම රූපක කරන්න මම පැරසිම් කළේ. මොකද අනිත් දේශපාලන කතාව ඔබ දේශපාලන දැක්ම මම මේ රාමුවක් අද්දර පොදු කරන්න ගියේ නැහැ. මම අටෝනොමි මේ දේශපාලනය සමග ඔහුගේ ජීවිතයේ ජෝල් ලිංගු ආකාරයේ පැමිණ පැන්ට ගමංගලා පරිසර අවසානයේදී මම මේ දැක්ම යනකොට ඔහු මිනිස්ෙක් විදිහට කොහොමද මේ ගනුදෙනුව කරගෙන ගියේ කියන මානවීය ලක්ෂණ මත කරමින් තමයි මේ චිත්තපටි පුරා රෝහණ ජීවිතය යන චරිතය අපි නිර්මාණය කළේ. එතකොට මේ සඳහා චරිත තෝරා ගැනීමේදී තාම දුෂ්කර කටයුත්තක් වුණා. මොකද විතර නෙමෙයි ඔහු සමග දේශපාලනයේදී විශාල වශයෙන් අපි ගත්තොත් දේශපාලන මණ්ඩලයේ පොලි බියුරෝ කියන එක ඊටම සාමාජික දෘෂ්ටිය අදහස් වෙනවා. බොහෝ දෙනෙක් මේ චිත්තපටියේ තැති නිරූපණය කරන ඒ අයට සාධාරණීකරණය වෙන්න ඕනේ. එතකොට අපි මුලින්ම නළු වර්ණය කරනකොට නැත්නම් මේ ඔඩිෂන් එකක් කරනකොට නළුව සඳහා අපි බොහෝ විට පරිස්සම් වුණා. රෝහණ විජේවීරගේ චරිතය මිනිස් දෙකලා තියෙන නිසා වෙන විදිහක සංකීර්ණ චරිතයක් විදිහට ඒකට විශ්වසනීයත්වයක් ඇති වී තියෙන තුරාගන්න නළුවාගේ රංගනය සම්බන්ධ වූ ස්වරූපය සම්බන්ධ වූ ගත්තොත් රෝහණ ස්වරූපයට හරවන්න පුළුවන් කියලා තියෙනවා. මේ අතන කවුරුත් කල්පනා දෙන්නේ මේ සමල්ලතරවත් කියන නළුවා කරන නළුවා මේක සිද්ධේ කියන මම සාමාන්‍ය නිෂ්පාදකවරයා දැඩි ලෙස කියා සිටියා. මේ යතන කමලතරවත් තමයි මේ චරිතය කරේ ඉස්සේ කියලා. ඒ හේතුව මොකද කමල්ලතර අතීතයේ පිටාරේ දක්වා කරපු හැදගත් දෙයක් ඔහු කරලා තියෙන ඉතා සිදුවි චරිත නමයක්. හැබැයි හැම චරිතෙම ඔහු සාධාරණීකරණය කරලා තියෙනවා. ඔහු හැම චරිතෙම පාරවගෙන ඔහුගේ චරිතාංග නම් විදිහට ඔහුගේ තිබිච්ච මේ ස්ථානයේ ඒ තිබිච්ච මේ නිසුදුසු දරුතිය කවිලාකවත් මෙති කරගෙන තිබුණේ නැහැ. අන්තිමට තවත් ඒ හිත සමාන නළුව ගත්ත සමාලාට බෝවට ජීවිත චරිත කරලා අපතෝරු නොබලකින් චරිත කරලා සමහරවිට ප්‍රේක්ෂකයාගේ ආදරය සමහරවිට පළදුනා අය ඉන්න පුළුවන්. මට ඕමුණා වුණේ එහෙම නැති කෙනෙක් උඩට ගන්න. මොකද එතකොට ඕක පිළිබඳ විශ්වාසිනියක් ඒ කියන්නේ ක්‍රෙඩිබිලිටි කියන එක හරියටම මිනිස්සු තුළ ඇති වෙනවා. එතකොට අපි මුලින්ම මේ සබ්ජෙක්ට් එක නිකන් විචින රූපෙන් සදා ඉර පරීක්ෂණ අපි කළා මම කියන්නේ 6-7කට වඩා ඒක හදලා මම කියන්නේ කාලයක් ගියා. උන්ට ඒ කටින් අවදින් දෙනවට උනුණා. ඔහු සිලුවේ සමාදර ටික සිරුපිය අපිට උනුණා අයින් කරලා තමල් නොවෙන. ඒ කියන්නේ තමල් කොච්චිසේත් නම් පොන්ඩි වාගින් දවසෙන් තවල වාගින් දවසෙන් උදි පමණක් නොවේ. ඔහු කොණ්ඩේ කපලා සැඟවීමේ කාලේ වුණත් තමංග දරාකි මත නොවෙන්න මොකද මේ මේකප් කරන්නේ කියන එක නිසා මේ වෙෂින් දුන්න අංගරකින කටයුතු ටික කොහොමද කරන්නේ කියන එක තමයි මේක මූලිකව කරපතර කරන උනේ. ඒ නිසා ඔහුගේ මූණට අපිට දුනා වේලක් සම්බන්ධ දත්තෙන් දැම්මා. මේක දත්තෙන් දැම්මම පස්සේ නල්ගේ තිගිර කොහොමද ඒකින් අපහසුද කියලා දත්තෙන් සම්පූර්ණයෙන් දාන එක තීන දත්තෙන් රුඩින්නේ දාන්නේ. අපි සාමාන්‍යයෙන් දත්තෙන් දානවා දෙකට කියන දත්ත කියලා වුණාම ඒ තීන සැනිටරි දාන්නේ. දැන් මේ කිවි දත්තෙන් රුඩින් දත්තෙන් දානවා. මොකද ඔහුගේ මේ දත් ඉස්සරහින් ඉස්සත් පිළිගනිලා කට ඒ මතම හදා ගන්න ඕනේ. එතකොට ඒ දත්තෙන් දැම්මම බොහෝ කිවි අපහසුද. ඒ දෙවිදේ මාක කැපෙනවා. ඒ දෙවිදේ ලේගලන ඒක උරු කතා කරගන්න බැරි වෙනවා. උට කන්න බැරි වෙන දෙන්නේ අභියෝග. කොහොමද දෙයගතිය? ඒක තමයි කාලයක් ඉක දාලා කතා කරනකොට උඹට තේරුම් ගියා මේක වෙනම ජෙල් එකක් පාවිච්චි කරන්න ඕනේ. මේ දත්තෙන් යන්න මාකාරයකට ඒ ඉඩින්ච එක විනාශ කරගන්න කොහොමද කියන එක පොඩි එක සඳහා විශේෂයෙන්ම හොයාගෙන ගිහිල්ලා ඒ සඳහා කාලයක් ගත කළා. ඊට පස්සේ පොන්දේ හරියනකම් රැවුලක තුත්ින් ගොඩ අපේ කැමරාව තාක්ෂණිකව නිසාම අධිසංවේදී කැමරාවක්. ඒකට මේකට රැවුලක් සම්පූර්ණ නලවන්න බැහැ. මොකද කැමරාව සමීපූර්වෝඩේ යනකොට අර රැවුලක සම්පූර්ණ රැවුලක් වම් කරන රැවුලක් නිට් එක කලවල නිට් එක තමයි මූණට අලවන්නේ. ඒකට නිට් එකේ ඇතුලින් හිල් පේන්න ගන්නවා. නිට් එකක් ඉත දෙන්න පටන් ගන්නවා. ඒකට මේ සඳහා අපිට සිද්ධ වුණා මේ කියන්නේ පොණ්ඩ ගස් කියන රැවුල් ගස අලවන්නේ. ඒක ගන්නකොට දැන් රැවුලක ගස් කියන කොණ්ඩ ගස් රැවුලක් කියා තියනවාද ඒක දාස්කන් ඒකේ කියලා අලවන්නේ. ඒ නිසා මම කියන්නේ කමල දරාකි විජීවීර බවට වෙස් පෙරලන්න එකටදී කමල් අදරාවයි තුලින් කමල් අදරාති වයින් කරන්න ජීවිත බරපත් කරන්න පැය 4 මාර්ග කාලයක් ගත කළා. මේකප් වලට මේ ඉරාදිසින් වලට ඉතින් පරිඳුන් දාලා ඒ කොම් කරලා වුණත් පැය 5කට වැඩි ප්‍රමාණයක් ඔහු ඒ සඳහා විශේෂ වෙන්නේ මේක දුරු ඉතාලම يعني ඔහුට ඔබට තියෙන අවිහෙත ඒක ඔබලත් තේරෙනවාටි මේ ශාසන ප්‍රේක්ෂකයන්ට සංවිධානය කෙච්චර කැපවීමක් විනයක් සිදුවී තිබු ඒවන චරිතයක් කරන්න මුළු සමාන සම්පූර්ණ තමන් නොවන චරිතයකට යනවා ශාරීරික සහ ආධ්‍යාත්මික දෙකම. ඒකෙන් කතා කරන භාෂා විලාසය වෙනස් කර ගන්න ඕනේ. ඒ විදිහ විලාසයේ ඔබේ වාග් සයිචයිලිය උඩ අංග භාවිතයන්. එතකොට ඒ ඔක්කොම අභිනයන් සතර අභිනයම ඔබ පාවිච්චි කරන්න ඕනේ. ඔහු කොහොම නොවන ආකාරයට මේ චරිතය නිරූපණය කරන්න. එතකොට ඒ ඇවිල්ලා රෝණි ජීවිතය කරේ. එතකොට ඊගාරකට ගමනායක. උගුරුසේ ගමනායක විදේවිරගේ දෙවෙනියා විදියට ඒ කියන්නේ ජනතා විරමුණේ ලේකම් විදිරවර කරපු චරිතය. එතකොට ඒ වගේම අපි දන්නවා ගොඩක් කරලා අපි ලංකාවත් වලම ආන්දෝලන ලපි පැත්තේ තමයි ඒ යුගයේ 80 දහස් වලසන යුගයේ දේශක් වෙන ජනතා ව්‍යාපාරේ නම් මේ ව්‍යාපාරය තුළ තියෙති විදිය බහු නම් ඔය අස්සම් කරලා ලේඛන නිකුත් කරපු මේ තමන් පියසිරි පනාන්දි පබ්දාගෙන් කරපේ. එතකොට ඒ සමාන හැන්ද අපි හොයාගන්න උත්සාහ කළා. ඒ සඳහා අපිට ගොඩක් තෝරගන්න තියෙන වේදිකාව ලංකාවේ වේදිකාව එක්තරම් දක්ෂණ ලෝකයේ ඉන්න ඔවුන් අතර පුහුණු නංගලියෝ පුහුණු නළුන්ලියෝ නැතුව මේ වැඩේ කරන්නේ පුහුණු නළුන්ලිය තමයි චරිතයක් සම්බන්ධ විනය කියන්නේ. චරිතයක ඇති විනය හදාගෙන ඉන්න තමයි ප්‍රධාන දේ. ඒකට උහුන්ට පුළුවන් වේදිකාව තුළ ප්‍රතිපත්තියක් වීම නිසා උන්ගේ චරිතවලට අවශ්‍ය ඒ දින අංග මේ අංග චලනයන් අධ්‍යයනය කරලා තියෙන එක මැනරිසම් කියලා. කැරක්ටර් මැනරිසම් කියලා. ඒක චරිතය සඳහා ආවේ වීමට උරු දර්ශන හැකියාව කියන උට ඒ පුද්ගලයාගේ තියෙන චරිතයේ ස්වභාවයන් ආරෝපණය කර ගැනීම කියන එක. ඒ සඳහා දක්ෂ නළුන්ගේ අවශ්‍යයි. මොකද ඒ නිසා ටෙලිවිෂන් එකේ නළුන්ට වඩා වේදිකාවේ නළුන්ගේ ගැන අපි ගොඩාක් කාලයකට අපි මේ සඳහා විශ්වාසය තිබුවා. ඉතින් ඒකට අපි චිත්‍රාංගනයේ දේවිකත් ගත්තත් ඒකදී සලෝචනා වීරකින් අය දක්ෂ වේදිකානි ජාති විදිහ තමයි ඒක ටෙලිවිෂන් ඇයි ටෙලිවිෂන් ඒක සතින් මාතාවේ ඒ ඉතාතොලොස්සක් සිනමා පටන් අවසාන පාපු මිනිලියක් බව හැම ඇදීම ඇයට සම්මාන හම්බුණා. හොඳ මිනිලියක් සහ හොඳ සහාය නිදි වශයෙන් ඇයට සම්මාන හම්බෙච්චකිනි. ඒගේ ස්වරූපය ඇත්තම දැන් ආකාරයෙන් තරුණ කාලේ මේ ජීවෙන් නැති මේ ඉස්සංගෙන නැති මේගේ ස්වරූපය සමානයි. ඉතින් පොඩි කඩේට කාලකව ඒගිත් අපි විශ්ව රූපණය කරලා අපි ඒ විදිහට හදාගත්තා. මේ විදිහට අපි පුළුවන් හැම අවස්ථාවකදී ගන්න එක සීන් එකේ තියෙනවා රිචඩ් ද සොයිසා. ඉතින් වගේම චරිතයක් හොයාගන්නවා. ඔහු වගේම කොන්දේ රැවුල තියෙන ආයතනයක් හොයාගෙන ඔහු වගේම ඔහුගේ ශෛලියෙන් කතා කරන්න පුළුවන් කෙනෙක් දමනු දෙබස්තවල තමයි ඒ චරිතය අපි නිරූපණය කරන්නේ. ඉතින් මෙහෙම කතා කරන නියුත් අපිට නිල් චරිත තියෙන මම හිතන්නේ ඒක 500 600 වැඩි වෙන කොයි ගාන චිත්‍රපටිය නිසා. ඉතින් අපි බොහෝ වෙලාවට අපිට ලොකු වෙහෙසක් තිබුණා. මොකද චරිත එකක් නෙමෙයි නේද? ඒක නම් නියුත් 3 දෙනේ 8 දෙනයි. දැන් මේකේ දර්ශනික නළුවන් ලියන 10 දෙනෙක් නළුවෝ විසින් 10 දෙනෙක් 15 දෙනෙක් දර්ශනික රඟපානවා. ඔබ හිතන්නේ අධ්‍යක්ෂකවරයෙකු නිසා නිෂ්පාදනයක් විදියට නිෂ්පාදන අංශයක උතරම් වෙහෙසක්ද මේ වැනි නළුන්ව දී කියන්නේ 10 දෙනෙක් සූදානම් කරගෙන ගෝමරියට කරලා තියෙන එක උඩට කරගෙන යන කාලේ ඉතින් මම හිතනවා ඒක අධ්‍යක්ෂකවරයෙකු කරන්නේ මේ ඇතරම ඕනු කිරුට ලොකු එක්සර්සයිස් එකක් අභ්‍යාසයක් වෙන කිත්තරයක් කියන්නේ ඉතින් ඒක ලේසි පස්සු කියන්නේ මේ ඉතින් මමත් මගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක විදියට හරියට මගේ මේ හරිම සැරවුම් ලක්ෂයක් විදියට මම මේක අපරි මම ඇත්තටම මම දුටුවා මොකද ඒක මට ඒගොල්ලෝ චේන්ජයක් ගන්නවා කාලයක් තිස්සේ බලවෙන හිටිය අවුරුදු 20ක් තිස්සේ ඒ චිත්‍රපටි කරන්නේ ඉන්නේ කෙරෙබිලා තිබිච්ච හැංගීමේ කම්පැනි මාත් දිග්ග දැනුම සියල්ල මම එළියට දැමීමට නැත්නම් මේ ප්‍රතිනිර්මාණ කිරීමට කාලය බලන් ඉඳලා තමයි මේ චිත්‍රපටි කළේ.
අපි අවසාන වශයෙන් ඔබෙන් දැනගන්නට කැමති ගින්නෙන් උපන් සීතල මේ ඔබේ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තිරගතවන්නේ කවදාද සහ ඔස්ට්‍රේලියාවට මේ චිත්‍රපටය එන්නේ කවදාද කියලා.
ඔව් ඇත්තටම දැන් ලංකාවේ නම් මේ අතිපුර වැඩ එහෙම නැත්නම් 18 වෙනිදා ලංකාවේ මහජන ප්‍රදර්ශනය පටන් ගන්නවා. මහජන සඳහා ප්‍රදර්ශනය ආරම්භ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් පෙබරවාරි මාර්තු අප්‍රේල් වගේ කාලය තුල ලංකාවේ කිදිර ප්‍රදර්ශනය පසු තමයි අප්‍රේල් මාස මැදින් ඉඳගෙන ඉතින් අප්‍රේල් අපේ සිංහල අක්තෝබර් දෙක පස්සේ වගේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය සඳහා මේ චිත්‍රපටි මුදාහරින්න. එතකොට මම කියන්න ඕනේ ඔගොල්ලෝ පිටවලින් පාදිකාව චමත්තා පීරිස් මෙනවිය ඇය දැන්ටත් මේ දැනගන්නේ මෙල්බන් යුනිවර්සිටි එකේ තමයි ඇගිස් සබ්දාවනි කරන්නේ. ඒ නිසා අපි කැමැත්තෙන් ඉනවා මේ මෙල්බන් වලටත් සිඩ්නි වලටත් ඩිලේඩි වලටත් මේ චිත්තපටිය අරගෙන එනවා. එතකොට දැන්ටත් ඇත්තරම මේ චිත්තපටිය මේ ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය තියෙන සඳහා කිච්චිලි පනවරත් මහත්මයා කරදි කරනවා. ඔහු තමයි මේ පිළිම ප්‍රචාරණ කටයුතු කරමින් මේ සංවිධානය කරන්නේ. ඉතින් මම හිතනවා ඔහු දර්ශන වාර 10කට වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ ප්‍රවේශම් සඳහා ඔහු සූදානම් වෙනවා. ඉතින් අපිත් හරි කැමතියි ලංකාවේ හොඳ දක්ෂ පිරිසක් ඉන්න ඔස්ට්‍රේලියාවේ තලින් කියලා මේ හිටපු හොඳම විද්‍යාර්ථීන් අද මොළු ටිකක් සිඩ්නි මෙල්බර්න් වගේ දේශේලා රැකියා කරන. ඉතින් මම හිතනවා රටින් මට මෙහෙල පුද්ගලයෝ ටිකක් කියලා පුරවෙච්චෙත් එක්ක ඒ චිත්තපටිය ඔස්ට්‍රේලියාවේ දර්ශනය කරන්න
අපි සාකච්ඡා කරමින් පසුයේ ගින්නෙන් උපන් සීතල නවතම සිංහල චිත්‍රපටය පිළිබඳවයි. මේ චිත්‍රපටය මෙවර ඔස්කා සම්මානවල නියෝජනය කිරීමට වරම් වාසනාව ලබා ගත්තා. මේ චිත්‍රපටයේ නිර්මාණකරුවා නැත්නම් අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කළේ අනුරුද්ධ ජයසිංහ. අනුරුද්ධත් එක්ක තමයි අපි මේ සාකච්ඡාව පවත්වමින් සිටියේ. අපි සුභ ප්‍රාර්ථනා කරන අනුරුද්ධ ඔබට මෙවැනි චිත්‍රපට රාශියක් තවත් ඉදිරියේදී සිංහල සිනමාවට දායක කරන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. ඒ වගේම සුභ ප්‍රාර්ථනා කරන මේ චිත්‍රපටයටත් මෙවර ඔස්කා සිනමාවලේ යම් කිසි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබේවා කියලා බොහොමත්ම සුති අපි සමග මේ කතාබහට එකතු වුණාට.
sbs.com.au